ගරු දිලිත් ජයවීර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපරාධයකින් උත්පාදිත දේපිළිබඳ මේ විශේෂ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන දිනේදී මෙසේ ඇමතීමට ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. එවගේම අපේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මිත්‍ර හර්ෂණ නානායක්කාර ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පනත් කෙටුම්පත මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්. මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශපාලනය හා බැඳුණු දූෂණ පිළිබඳ දැඩි සංවාදයක් තිබුණා. විශේෂයෙන්ම සාධාරණ ධනෝත්පාදනය පිළිබඳ විශ්වාසයක් ඇති රටක්, ආගම දහමින් පෝෂණය වුණු රටක් හැටියට ඒ සොරකම වංචාව ප්‍රතික්ෂේප කරන ශිෂ්‍ය සම්පන්න රටක් හැටියට මෙය අපි දැඩි පිළිකුලෙන් දැක්කා. මේ පිළිබඳ කතා කරා. ඒ වගේම අපේ මේ ජනතා විමුක්ති පෙරමුණේ මගේ මිතුරුනුත් අපිත් එකතු වෙලා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගේන්න කටයුතු කරා. මට වැඩිය ගොඩක් ඔවුන් මහන්සි වුණා. ඇත්තරම මේ මහින්ද චින්තනය කියන නම පවා ලබා දුන්නේ ඔවුන්. ඔවුන් ගොඩක් මහන්සි වුණා. වෙලා අපි උත්සාහ කරා මම අර ලියපු ටැග්ලයින් එක අලුත් ශ්‍රී ලංකාවක් හදන්න. අලුත් ශ්‍රී ලංකාවක් හදන ප්‍රවේශය සඳහා එවකට පැවතුණු ඒ යුද්ධය අවසන් කිරීමටත් අපි ගොඩක් මහන්සි වුණා. නමුත් අර සභානායකතුමා සඳහන් කරා වගේ ඔවුන් 2008 වෙනකොට ඒ යුද්ධය පරාජය කිරීම සඳහා කටයුතු කරා. අයවැය පරාජය කරන්නට උත්සාහ කරා. ඒ කොහොම නමුත් ඔවුනුත් ඒ පරාජය ගේන්නට කටයුතු කරපු කෙනෙක් මම වගේම. හැබැයි අපි යුද්ධය අවසන් කරලා පශ්චාත් යුද සමයේ රාජපක්ෂ රජයෙන් බලාපොරොත්තු වුණා මේ රට සංවර්ධනය කරනවා දකින්නට. ඔවුන් යම් සාධනීය කාර්යභාරයක් කළ බවත් ඇත්ත. හැබැයි ඒකත් එක්කම අපි බලාපොරොත්තු නොවුණු මහා පරිමාණයේ දූෂණ මේ දේශපාලනඥයින් විසින් ඔවුන්ගේ අනුග්‍රහයෙන් සිදුවුණු බව යථාර්ථයක්. මේ ප්‍රතික්ෂේප කරා. ඒ වගේම ඊට විරුද්ධව අපි හඬක් නැගුවා. ඒක අපි අදටත් පිළිකුලේ නිතුව හෙලා දකිනවා. ඒ ඔවුන්ගේ තිබුණු ඒ දූෂිත ප්‍රවේශය නිසා, ඒ වගේම ඔවුන් ආත්මార్థකාමීව කටයුතු කරපු නිසා අද මේ NPP රජයට බලයට පත්වීමට පවා අවස්ථාව ලැබුණා. අපි ඒ ගැන අසතුටු වෙන නරකයි. කොහොම වුණත් මේ දූෂණය පිළිබඳ අද මෙම පනත ගෙන එන අවස්ථාවේදී වඩාත් සංවාදයට ලක් කළ යුත්තේ NPP රජයේ මේ ගේන පරණ පනත, මේ එක්සත් ජාතික පක්ෂයත් මැදිහත් වෙලා හදපු පනත. මං හිතන්නේ සුළු වෙනස්කම් කීපයක් කරන්නට නම් ඒ පනතමයි. ඒ පනත ගේන්නේ ඒ වෙලාවෙත් අපිට තිබුණු සැකය තමයි සද්භාවය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ කෙතරම් දුරට සද්භාවයෙන් කටයුතු කරනවාද කියන එක. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ චෝදනාවට ලක් වෙනවා තමන් බදු ගෙවන් නැතුව මහජන මුදලින් යැපෙනවා මේ පක්ෂ අරමුදල කියන මේ පතාකය එහෙම නැත්නම් බැනර් එක යටතේ. ඔහු විශාල ගොඩනැගිලි හදලා තියෙනවා, විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. තමන්ගේ දේශපාලන ව්‍යාපාරවලට මුදල් වියදම් කරන ආකාරය හිතාගන්නට බෑ. ඉතින් මේ පිළිබඳ සද්භාවමය ප්‍රවේශයක් ගන්නව නම් ගරු මුලාසුනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ දේශපාලනය දූෂණය වෙලා කියලා අපි ඔක්කොම පිළිගන්නව නම් පළමුව පිළිගන්නට ඕන දේ තමයි මේ දේශපාලන පක්ෂ දේශපාලනඥයින් සියලු දෙනාම මේ රටේ සාමාන්‍ය නීතිය යටතේ විගණනය විය යුතුයි. දැන් මම දන්නා තරමින් මේ දේශපාලන පක්ෂ විගණනයට ලක් වෙන්නේ නැහැ. ඔවුන්ගේ අරමුදල් විගණනයට ලක් වෙන්නේ නැහැ. ඔවුන් මේ චෝදනා කරන හිටපු ඔය ආණ්ඩුවේ හිටපු අයට අපි චෝදනා කරනවා දූෂණය කරා කියලා. ජාවාරම්කාරයෝගෙන් යපුණා කියලා. ඔවුන් ජාවාරම්කාරයෙන් ගන්නවා අල්ලස්. ඔබතුමාලගේ පක්ෂය ගන්නවා සහෝදරත්වයෙන් දෙන ඒ සහෝදරත්වයේ දීමනා. මේ දෙකේ වෙනස මට තේරෙන්නේ නැහැ. මේ දෙකම එකසේ මහදන බුදල් මහදන බදු කියන සංකල්පයට පිටින් සිද්ධ වෙන ගනුදෙනු. ඉතින් ගරු මන්ත්‍රීතුමියනි, මගේ යෝජනාව මේ පනත අතිශය හොඳ පනතක්. මේ තියෙනවා විශාල රීතිමය අඩුපාඩු ගොඩක්. නමුත් අපි කොහෙන් හරි මේක පටන් ගන්නට ඕන. මේක අවභාවිතා වීමේ ඉඩකුත් තියෙනවා. හැබැයි මම යෝජනා කරන්නේ ඔබතුමියට අපේ අධිකරණ ඇමතිතුමා මගේ මිතුරා කල්පනා කරන්නට ඕන මෙන්න මේ දේශපාලන පක්ෂ විගණනය වෙන පනතක් ගේන්න. මේ දේශපාලන පක්ෂවලට ආධාර ලැබෙනකොට ඒ ආධාර ලැබෙන්නේ කාගෙන්ද කියලා විනිවිද භාවයෙන් යුක්තව කටයුතු කරන්නට පනතක් අවශ්‍යයි. ඒවා වියදම් කරන විදිය විනිවිද භාවයෙන් කටයුතු කරන පනතක් අවශ්‍යයි. නැත්නම් මේ රටේ ස්වෛරී භාවයට පවා තර්ජනයක්. මේ රටේ දේශපාලනය කරන දේශපාලනඥයින් දේශීයව හා විදේශීයව ධනය ලබා ගන්නවා තමන්ගේ දේශපාලනය කරන මුවාවෙන්. ඊට අමතරව එකෙන් ජීවත් වෙනවා. ගරු මන්ත්‍රීතුමියනි, වඩා කනගාටුවට කාරණය වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ දූෂණ විරෝධී සටන් පාඨය ගෙන එන මෙම NPP රජය. මේ පිළිබඳ කිසිසේත්ම සැලකිල්ලකට නොගෙන තමන් තමන්ගේ ව්‍යාපෘති දිගටම කරගෙන යනවා. දැන් ගරු ඇමතිතුමනි, මේ පනත 2004 තිබුණා නම් දහසක් මහා වැව් ඒ ව්‍යාපෘතිය පිළිබඳ මේ පනත යටතේම ක්‍රියාත්මක වුණා නම් විශාල ප්‍රශ්න ගොඩක් මතුවෙනවා මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම අර පළවත්තේ ඉදි කරපු මහ විශාල මන්දිරය හදන්නට ධනය උත්පාදනය වුණේ කොහොමද කියලා වගේ ප්‍රශ්න මතුවෙන්න ඉඩ තිබුණා. නමුත් දැඟුණත් අපිට ඒක කරන්නට පුළුවන් මේ පනත ගෙනාවට පස්සේ ඒව කොහොමද සිද්ධ වුණේ කියලා හොයලා බලන්නට. එතකොට අපේ ජනාධිපතිතුමා අර ඡන්දේ කාලේ ඇමරිකාවට යනවා මිලියන 4 විතර ටිකට් එකක් අරගෙන ව්‍යාපාර පන්තියේ. එතකොට මේකත් කෙසේ ලැබුණු ධනයක්දයි කියලා අපි විගණනයට ලක් කළ යුතුයි, සාකච්ඡා කළ යුතුයි, හොයා බැලිය යුතුයි. මම මේ උදාහරණයක් ගත්තේ. එතකොට කියන්නට බෑ මේක අපිට සහෝදරයෙක් දුන්න කියලා. දැන් ඔබ තුමාලට සහෝදරයෝ දෙනවා, මෙතුමාලට තේතුමාලගේ කවුරු හරි දෙනවා, ජාවාරම්කාරයෝ දෙනවා. මේක දෙගොල්ල කතා කරගෙන යනකොට දෙගොල්ලම එකතු වෙලා එකම වැඩේ තමයි කරලා තියෙන්නේ. අන්තිමට අර අපේ අර මන්ත්‍රීතුමා කිව්වා වගේ නයා පැනිය මොකක් හරි කියනවා. එහෙම නෙමෙයි, මේක සංවාදයට ලක් කරන්නට ඕන. කොහොම වුණත් මේ පනත අවභාවිතාවට ලක්වීමේ ඇති අවස්ථාව පිළිබඳ අධිකරණතුමාගේ අවධානයට යොමු විය යුතුයි මම යෝජනා කරනවා. එතුමත් මමත් නීතිඥවරු. හැබැයි මම උසාවියක් නැති නිසා මට වැඩිය දන්නවා අධිකරණ ඇමතිතුමා මේ නීතියේ තියෙන දේවල් අවභාවිතා කරන ආකාරය. විශේෂයෙන්ම අර FCID එක හැදුවට පස්සේ ඒ FCID එකේ අර 700 ගණනක් ලංකාවේ ව්‍යවසායකින් ගෙනල්ලා ඒ කැලෑ පොලිසිය ප්‍රශ්න කරනකොට ඒගොල්ලෝ ඔක්කොම දුවගෙන ගියා මූලස්ථානෙට ගිහිල්ලා අර සහෝදරත්වයේ ඒ දීමනා ලබා දුන්නා.
ඊට පස්සේ තව විනාඩි 2ක් කාලයක්
ඊට පස්සේ ඒ ඔක්කොම ඒ විමර්ශන නැවතුණා. ඉතින් ඒව තමයි අවභාවිතාව කියන්නේ. මෙන්න මේ අවභාවිතාව වළක්වා ගැනීමටත් අධිකරණ ඇමතිතුමා සුදුසු නිවැරදි කිරීම මේ පනතර ගෙනයයි ගෙන ඒවයි ගෙන එනු ඇතයි මම විශ්වාස කරනවා. මොකද හේතුව මේ පනත අධිකරණ ඇමතිතුමනි අපේ මේ නීති ආධිපත්‍ය ප්‍රශ්න සහගත වෙන සහ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ගැටලු ඇතිවන තැන් කීපයක් මේ තිබෙනවා. මං එකින් එක ගන්නේ නැහැ මේ අවස්ථාව නිමන නිසා. කොහොම වුණත් අවසාන වශයෙන් මට කියන්නට තියෙන්නේ මේ මම පන්ති පාට යනකොට අපේ වඩගල මිතුරා දන්නවා ඒ කාලේ කිව්වා මේ ධනපතීන් නීතිය පාවිච්චි කරන්නේ නිර්ධන පන්තිය පාගා දමන්නට, නිර්ධන පන්තිය පාලනය කරන්නට. මේ නීති හදලා නිර්ධන පන්තියටම ගහනවා. ඒක නිසා තමයි මේ නීතිය පිළිබඳ අපිට මහ විශාල සැකයක් ඇති වුණේ. අපි මේ දෘෂ්ටි කෝණයෙන් මේ නීතිය දිහා බලනකොට මන්ත්‍රීතුමියනි, අද චාමර සම්පත ඉන්නවා හිරේ දාලා, මේ රිමාන්ඩ් බන්දනාගාරයේ දාලා, තවත් අර අනුරාධපුරයේ මන්ත්‍රීවරයෙකුත් ඉන්නවා. දැන් මේගොල්ල මේ නිර්ධන පාන්තික ජනතාව, මේ බිබින් ආපු ජනතාව, ඔවුන් තිබුණු දේශපාලන වාස්තවික සමාජයේ යථාර්ථයන් තුළ ඔවුන් කටයුතු කළ ආකාරය පිළිබඳ දැන් මේ ප්‍රශ්න මතු කරමින් පවතින නීතිය පාවිච්චි කරනවා. දැන් අපේ චාමර සම්පත් ඇමතිතුමා එකම වරදට උසාවි කීපයක පොදු දේපල කියන මේ සටන් මේ පාටේ පාවිච්චි කළා. ඒක නීතියේ පාටයක් තමයි. හැබැයි නීතියේ තිබුණට පොදු දේපල කියන එක පාවිච්චි කරලා එබගින් දඬුවම් ලබා නොගිය යුතුයයි අපි දිගින් දිගටම කිව්වා. මම අවුරුදු ගණනක් කිව්වා.
අවසන්
මන්ත්‍රීතුමනි විනාඩියක් දෙන්න. ඒ නිසා මම යෝජනා කරනවා මේ පිළිබඳ එතුමා සැලකිල්ලට ගනීවි. මේ අද ඔබතුමා ඉන්න පුළුවන්, හෙට වෙන කෙනෙක් ඉන්න පුළුවන් නිසා. අවසාන වශයෙන් මන්ත්‍රීතුමියනි, මම අද ගොඩක් කනගාටු වෙනවා. මං අද උදේ ඉඳලම පාර්ලිමේන්තුවේ ඉඳගෙන මේ බලාගෙන හිටියා. අර ඉන්දියාවත් එක්ක දාපු ගිවිසුම් ටික අපිට දෙයි කියලා, මොනෝහරි ඒ ගිවිසුම් ටික අපිට ලබා දෙයි කියලා. ගරු මන්ත්‍රීතුමියනි, මම යෝජනා කරනවා කරුණා කරලා අපිත් ගිහිල්ලා ජනතාවට මොනවාරි කියන්නට ඕන. මේ පාර්ලිමේන්තුව ආවම අපෙන් අහනවා දැක්කද මේ ගිවිසුම් කියලා. ඉතින් මෙතුමාලා ගොඩක් කෑ ගැව්වෝ ওই විදිහට ගිවිසුම් අස්සම් කරන්න එපා, ජනතාවට කියලා අස්සම් කරන්න. මේකේ වහන්න දෙයක් නැත්තම් කරුණා කරලා මේ ගිවිසුම් ටික අපිට දෙන්න, අපිට කියවන්න දෙන්න, අඩුගානේ අපි දැනගන්න දෙන්න. ඒ වගේම තව එක වාක්‍යයක් පමණක් ඔබතුමීට කියන්නට ඕන. මේ පාර්ලිමේන්තුවේදී මේ සටහන් විය යුතු නිසා ඔබ මේ රටේ දූෂණය පිළිබඳ සද්භාවමය ප්‍රවේශයක් ගන්නව නම් මම තව දුරටත් යෝජනා කරනවා වහාම මේ අනන්‍ය ඩිජිටල් අංකය නිකුත් කරන්න. මේ අනන්‍ය ඩිජිටල් අංකය නිකුත් කිරීමෙන් පමණයි මේ රටේ දූෂණය නැති කරන්නට පුළුවන්, මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන්. වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඒක නිසා කරුණා කරලා ඒ ව්‍යාපෘතිය ඔබලා එදා විරුද්ධ වුණා එකට මම දැක්ක මෝඩි ඇමතුමත් එක්ක අගවැතුමත් එක්ක මේක අස්සම් කරනවා. මන් දන්නේ මොකක්ද අස්සම් කරේ කියලා. කොහොම හරි මේ අනන්‍ය ඩිජිටල් අංකය නිකුත් කරන්න මේ පනත් මොනවාගෙනවත් වැඩක් නැහැ. මේ රටේ ක්‍රමවේදයක් නැත්තම් මේ දූෂණය පාලනය කරන්නට. බොහොම ස්තුතිය.
ගරු සුනිල් හඳුන්නේ
මම පොඩි ප්‍රශ්නයක් මතු කරනවා. ගරු මන්ත්‍රීතුමාගේ කතාවට පොඩි සහයෝගයක් එක්ක එතුමා වැදගත් කාරණාවක් මතු කරා. මුලසාද මන්ත්‍රීනි, මේ අර දේශපාලන පක්ෂවල කිනුම් අර මුදල් ඒව ගැනත් හොයන්න කියලා. ඇත්තටම හොයන්න ඕන. මොකද හේතුව මේ දේශපාලන පක්ෂ රාජ්‍ය බලයේ තියාගෙන තමයි තරවෙන්නේ. තර වුණාට පස්සේ මහ ජනතාවට වංචා කරනවා. විශේෂයෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෝ පක්ෂවලට රිංගලා පෞගිය කාලේ රටේ කීර්ති නාමයක් තිබිච්ච පක්ෂ විනාශ කරා, නායකයෝ විනාශ කළා. කොටාබේ රාජපක්ෂ මහත්තයා වගේ අයට අන්ත අසරණ තත්ත්වයට පත් වෙන්න සිද්ධ වුණා. ඒක නිසා විශේෂයෙන්ම මම හිතුවා ඒක ඇති කියලා අධිකරණ ඇමතුවා මේ පණතරම් පුළුවන් නම් සංශෝධනයක් ගෙනල්ලා ඒ පෞගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ වැදගත් පක්ෂ විනාශ කරපු හොරු ටික ගැන, ඒ කාබාසිනිය කරපු කට්ටිය ගැන හොයන්න ඕන. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඒක හෘද සාක්ෂියට එකඟව ඉදිරිපත් කිරීම ගැන.
ගරු සුනිල් වටගල
මමත් එතුමාට ගරු කරනවා. එතුමාගේ යෝජනාවටත් ගරු කරනවා. ඒක ඉතාම හොඳ යෝජනාවක්. එතුමා ව්‍යංගයෙන් උපහාසයෙන් අපහාසයෙන් කියන්නට තීරණය හිතුවේ මම ඒ රජයට උදව් කරපු නිසා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට උදව් කරපු නිසා ඒක වුණා කියන එක නම් කඩගාටු වෙනවා. හැබැයි මම ඔබතුමාලත් එක්ක ඔබතුමාලගේ ඔය පාගොඩ පාරට යනකොට ඒ ඔබතුමාලත් එක්ක ගොඩාක් එකතු වෙලා වැඩ කරනකොට ඉල්මහා විරු සමරු දෙකකට මම ඒ අනුග්‍රහය දක්වනකොටත් මම සෑහෙන කීර්තිමත් ව්‍යාපාරිකයෙක් හඳුන්නෙත් සහෝදරයා. ජය වේවා.